ප්‍රධානායකවරයාගේ නිවේදන රුමන්ත්‍රීවරුනි පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක ප්‍රමාද දෝෂයකින් අයවැයවාදී දින 19ක් පැවැත්වෙන බවට අද දින පුවත්පත් කීපයක පළ වී තිබුණද ඊයේ දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු ග්‍රන්ථ කාරක සභා රැසීමේදී ගත් තීරණය කළ පරිදි 20/21 අයවැයවාදී අයවැය කතා ඉදිරිපත් කරන දිනේද ඇතුළුව දින 21ක් වශයෙන් නිමැරදිය යුතු බව පාර්ලිමේන්තුව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛන ආදී පිළිගැන්වීම කරුවක් ග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය අයවැය අස්තමේන්තුව කටයුතු මම ඉදිරිපත් කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 20/19 වර්ෂ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඒ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගනු අනුරපී දර්ශන මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලද 2020 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121/4 සහ 121/5 අනුව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව විසින් 2020 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. එක් වාර්තාවක් අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 4ක් ඇතුළතත්, අනික් වාර්තාව විසර්ජන පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් සති 6ක් ඇතුළතත් ඉදිරිපත් කළ යුතුයි. 2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කිවීමත් තෙවැනි වර කිවීමත් ඡන්ද විමසන එකම දිනේ නම් අද දින සිදු කිරීම නියමිත නිසා මේ සම්බන්ධයෙන් ඉතා සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කාර්ක සභාව එකඟ වුණා. ඒ වගේම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු මෙම වාර්තා රටේ මූල්‍ය කටයුතු මෙන්ම අයවැය සම්බන්ධයෙන් පුරෝකථන ඇතුළත් අලදාය විශ්ලේෂණයක් විය යුතු අතර ඒ සඳහා විශිෂ්ට ශාස්ත්‍රීය වෘත්තිමය හැකියාවන් නැති ප්‍රවීණයන්ගේ සහාය නිරතුරු අවශ්‍ය වෙනවා. ඒ සඳහා මානව සහ භෞතික සම්පත් වලින් පරිපූර්ණව වෙන් වූ අයවැය කාර්යාලය බජට් ඔෆිස් පිහිටවීම නොපාම කළ යුතුමා මේ කාරක සභාව අපකාරක සභාව නිර්දේශ කරනවා. ඒ නිසා ඉදිරියේදී 2021 මුදල් වර්ෂය සම්බන්ධයෙන්ද මෙම විශ්ලේෂණාත්මක වාර්තාවක් මෙම උත්තරීතර පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කාරක සභාව බලාපොරොත්තු වෙනවා. මම දන්නවා. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු යෝජනා අංක 1
ඉදිරිපත් කරනවා. කරු කථානායකතුමනි,
සභාවේකඟද?
ආයි.
යෝජනාංක 2
ඉදිරිපත් කරනවා. කරු කථානායකතුමනි,
සභාවේකඟද?
ආයි.
යෝජනාංක 3
ඉදිරිපත් කරනවා. කථානායකතුමනි,
සභාවේකඟද?
ආයි.
යෝජනාංක 4
ඉදිරිපත් කරනවා. කථානායකතුමනි,
සභාවේකඟද?
ආයි.
විසර්ජන පනත් කෙටුම්පත 2020 දෙවැනි වර කියවයි. අග්‍රාමාත්‍යතුමනි,
අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1/20 විසර්ජන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. කරු කථානායකතුමනි, 1/20 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ මහත් සතුටයි. මෙම විසර්ජන පනත මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත් මේ වනතෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත්වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා. ඒ මෙය අතුරු සම්මති ගිණුම් 4ක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිතව අපරාජ්‍ය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි. කරු කථානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 20/19 නොවැම්බර් මාසේ 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් 169ක ජනතා කැමැත්තක් ලබාගෙන 52.25% බහුතර ජන වරමක් ලබා ගත්තා. ඒ වන විට දෙකට ඇති රජය 20/20 වර්ෂය සඳහා විසර්ජන පනත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු ඒ ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ජනාධිපතිවරණයෙන් පසු එම රජයේ ඉල්ලා අස්වීම සමග පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් පැවති අප පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂාවෙන් රජයක් පිහිටුවන ලැබූ අතර අනුමත කර තිබූ අතුරු සම්මත ගිණුමට අනුකූලව අයවැය කළමනාකරණය කළා. 2020 මාර්තු මාස දෙවැනි දින මැතිවරණය කළ දින නියම කිරීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වැනි වගන්තියට අනුව අතුරු සම්මත ගිණුමක් මාර්තු මැයි කාලය සඳහා ගරු ජනාධිපතිතුමා අනුමත කළා. කොරෝනා වසංගතයේ තත්ත්වය මුල් කරගෙන මැතිවරණ කොමිසම විසින් මැතිවරණ අගෝස්තු දක්වා කල් දැමීම සමග අතිගරු ජනාධිපතිතුමා ජූනි අගෝස්තු කාලය සඳහා නැවත අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. විසයි විස අගෝස්තු මාසයේ පැවති මහා මැතිවරණයෙන් පසු උප ඡන්දදායකින් 159.09% කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 149 දෙනෙකු ගෙන් සමන්විත අතිබහුතර රජයක් පිහිටු අතර ඔබතුමා මෙම උත්තරීතර ස්වභාවයේ කථානායකවරය අවශ්‍ය තුරාපත් කර ගන්න ලැබුවා. අනුමත වී තිබූ අතුරු සම්මත ගිණුම් කාලය තුළ 2020 සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් කාලයක් නොමැති වෙවි. 2020 අගෝස්තු මාස මුදල් නැමැතිවරයා වශයෙන් සැප්තැම්බර් 4 සිට මාස 4 කාලයක් සඳහා මා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට මෙම ගරු සභාවේ අනුමැතිය දෙනු ලැබුවා. ඒ අනුව 2020 වර්ෂය තුළම රාජ්‍ය මුල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4යි. ගරු කථානායක දුන්න අතුරු සම්මත ගිණුමකින් අවකාශය ලැබෙන්නේ රාජ්‍ය සේවා පවත්වා ගැනීමටත් අනුමත වී ඇති වියදම් සඳහා ප්‍රතිපාදන සැලසීමට පමණයි. එයින් රජයකට විශේෂයෙන් පැහැදිලි ජනතා වරමකින් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් පත්වන නව රජයකට අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා සීමා කරනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත් වූ පොදුජන පෙරමුණේ රජය පළමු වසර මීට පෙර මැතිවරණ වලින් බලයට පත් වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව මා මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න කැමැතියි. ගරු කථානායකතුමනි, මෙවැනි විට ලෝකයේ සෑම රටක් පාහි කොරෝනා වසංගත වදුරින් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල IMF මෑතකදී නිකුත් කර ඇති World Economic Outlook 20 October 2020 පුරෝකථන මගින් පෙන්වා දෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් සියල්ලම මේ පසුබෑම තුළ වාර්තා කරන්නේ වින ආර්ථික වර්ධනයක්. අපේ කලාපේ ප්‍රධාන ආර්ථිකය වන ඉන්දියාව සඳහා පුරෝකත් කරන්නේ 10.3% ආර්ථික පසුබැසීමක්. ඉහළ වර්ධනය වේගයක් පවත්වාගෙන ලෝකයේ දෙවන ප්‍රබල ආර්ථිකය ලෙස ඉදිරියට ආ චීනය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ 1.9% වර්ධනයක් වේගයක්. ලෝකයේ ප්‍රබල ආර්ථිකයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ 4.3% පසුබෑමක් වාර්තා කරන අතර යුරෝපයේ ප්‍රබල රටවල් ඇතුළුව එම කලාපයේ 8.3% පසුබෑමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.6% විනාගයක් ගනු ලබන බවද පෙන්වා දෙනවා. යුරෝපය ඇමරිකාව හා දකුණු ආසියාතික රටවල ඇති ආර්ථික කඩාවැටීමට අමතරව කොරෝනා වසංගතයෙන් ආසාදිත වූහා මරණයට පත් වූ විශාල සංඛ්‍යාවෙන් මෙම වසංගතයේ බියකුරු බව පෙන්වා දෙනවා. පමණක් නොව එම රටවල සෞඛ්‍ය හා රාජ්‍ය සේවාවන්වල ප්‍රමාණවත් නොවන ධාරිතාව පෙන්නුම් කරනවා. ඒ වගේම සෞඛ්‍ය හා සමාජ සුබ සාධන අවශ්‍යතා වෙළඳපොළ ආර්ථිකය තුළ පමණක් ඉටුකර ගැනීම සීමාවන්ද පෙන්වා දෙනවා. අපි රට හා අපගේ රජයේ විශේෂ තත්ත්වය වන්නේ නිදහස් සෞඛ්‍ය හා සමාජ සුබ සාධනය මූලික ප්‍රතිපත්තිමය බැඳීමක් සිපිලි ගැනීමයි. විසයි මහමැතිවරණයෙන් පසු මේ රටේ බහුතර ජනතාව විපක්ෂයේ අසුන්ගෙන් දන්වා ඇති 2015-2019 රජය මෙන්නුව සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අප රජයේ වෙළඳපොළ සීමාවන් හඳුනාගෙන රාජ්‍යංශයේ පුළුල් කාර්යභාරය ඉටු කිරීම රජයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අනේ අනපේක්ෂිතව දෙවන රැල්ල රැල්ලේ බලපෑම සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය 0.03ක තරම් අඩු මට්ටමකට තබා ගනිමින් වර්ධනය නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියට ඉදිරියෙන් සිටීමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. කතානායකතුමනියට ප්‍රධාන හේතුව අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අප අමතක කළ යුතු නැහැ. මෙම දුෂ්කර කාලය තුළ සෞඛ්‍ය සේවාවන් සේවයේ ශක්තිමත් කරමින් අප රටේ රාජ්‍ය සේවාවන් ආරක්ෂක හමුදාව හා පොලිසිය ඉටු කරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය තුළ එම සේවාවන් වල ජාතික අවශ්‍යතාවය මෙම උත්තරීතර ස්වභාව පිළිගැනීමට ලක්විය යුතුයයි මා විශ්වාස කරනවා. රාජ්‍ය මුල්ලි බලය පැවරී ඇති මෙම පාර්ලිමේන්තුව මේ සේවාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ යුත්තේ මෙම පිළිගැනීම තුළ පමණක් නොව නිදහස් සෞඛ්‍ය සේවය මුළු දිවයින පුරා තව තවත් ශක්තිමත්ව පවත්වා ගත යුතු යන ස්ථාවරයද මෙම ගරු සභාව එකහඬින් තහවුරු කරමින් ගරු කතානායකතුමනි අතුරු සම්මත ගිණුම් වලින් ඇති සීමාවන් මෙන්ම අපට හිමිව ඇති දුර්වල අයවැය ආර්ථිකය තුළ වුවත් කොරෝනා වෛරසය කළමනාකරණයට විශාල ප්‍රාන්තයක් දරා තිබෙනවා. කෙසේ වුවත් රෝගීන් හඳුනා ගැනීම නිරෝධායනය නියම පරීක්ෂණ හා ආශ්‍රිත සුබසාධන කටයුතු සඳහා මේ වෙන විට රජය වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දැනට රුපියල් මිලියන 70,000ක් පමණ වෙනවා. රෝග නිවාරණය කරන කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශ දා ආවරණය වන පරිදි රෝහල් 17ක් දක්වා වැඩි කර තිබෙනවා. රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ ඇඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කර තිබෙනවා. රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7500 සිට 10000කට වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එම පරීක්ෂණයකට අයවැයන මුදල රුපියල් 6000ක ප්‍රමාණයක් තුළ දිනක වියදම රුපියල් මිලියන 50ක් ඉක්මවා තිබෙනවා. දින 14ක රෝග නිවාරණයට දක්වන පුද්ගලින්ගේ ආහාර හා සුබසාධනයටද විශාල මුදලක් රජය වැය කරනවා. ඒ අතර මෙම කොවිඩ් වසංගතය නිසාද තත්ත්වයට අඩු වීමේ බලපෑම් වලට ලක් වූ පවුල්වලට 5000ක දීමනාවක්ද ලබා දෙනවා. මෙම වියදම් වලට අමතරව එම සේවාවන් වල යෙදෙන රාජ්‍ය සේවකින්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබෙනවා. එමෙන්ම මෙම රටේ අපනයන සංචාරක හා විදේශික රැකියා ක්ෂේත්‍රවලට මේ වාතාවරණය දැඩි අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා. එමගින් විදේශ විනිමය ලබා දෙන රැකියා හා ජීවනෝපායන්ට පුද්ගලිකව ව්‍යාපාර හා රජයේ ආදායම් වලට මෙන්ම ජනතාවගේ ආගමික හා සමාජ ජීවිතවලට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයක්. ගරු කතානායකතුමනි අපට හිමි ඇති ආර්ථිකය හා මුල්‍ය තත්ත්වයේ ඉතා බරපතලයි. ආදායම් වියදම් පරතරය තුලින් මෙම කතාව ට ප්‍රවේශ වුණොත් 2014 පැවැති මගේ රජය ජාතික ආදායමෙන් 5.7%කට අඩු කර තිබූ අයවැය හිඟය වෙනුවට අපට 20.19 පැවරුවේ 9.6%ක අයවැය පරතරයක්. එය 2005 වර්ෂයේ මහපර රජයට ගන්නා විට 7%ක හිඟයක් තත් වඩා වැඩි. 2015 වර්ෂය සඳහා මා 2014 දීදිපත් කළ අයවැය දිසා වුණේ 2020 වන විට අයවැය පරතරය 4%කට අඩු කරගන්නා ගමන් අපේ රට දුප්පත්කම නැති ඉහළ ආදායම් රට කිරීමටයි. පසුගිය වසරවල අයවැය පරතරය පියවීමේදී දක්නට ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වී තිබුණේ රජය විසින් කර ඇති වියදම් සඳහා වසර ගණනාවක් තුළ සැපයුම්කරුවන් හා ප්‍රතිලාභීන්ට එම මුදල් නොගෙවා තිබීමයි. එම හිඟා මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243ක් වී තිබූ අතර විදේශ ණයවලින් කර තිබූ වියදම් අනුමත ප්‍රතිපාදන ඉක්මවා තිබීම නිසා ගිණුම් ගතගත නොකරන ලද ප්‍රමාණය රුපියල් බිලියන 212ක් මේ නිසා 2019 වර්ෂයේදී වාර්තා කර ඇති අයවැය හිඟේද සැබෑ රාජ්‍ය මුල්‍ය තත්ත්වය වසන් කිරීමක් වෙනවා. රජයේ ආදායම් වියදම් පරතරයෙන් සැඟවූ පොහොර සදා රුපියල් බිලියන 23.9ක හිඟ මුදල ඖෂධ මිලදී ගැනීමේදී නොපියවා තිබූ රුපියල් බිලියන 31.4ක් ඉදිකිරීම් කර්මාන්තය සඳහා නොගවා තිබූ රුපියල් බිලියන 119ක් වැඩිහිටි පොලිස් හානාධාර රුපියල් බිලියන 45.8ක් ආ විවිධ අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල සේවා සැපීම් සඳහා නොගවා තිබූ රුපියල් බිලියන 22.1ක් ඇතුළත් වෙනවා. මෙය පසුගිය රජයේ රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේදී සිදු කළ ප්‍රධාන වගකීම් පැහැර ගැනීමක් ලෙස මා දකිලෝ. මුදල් නොගෙවීම නිසා ඉදිකිරීම් කරුවන් පෝරා ඖෂධ සැපකරුවක් පොලිස් හානමත ජීවත්වන වැඩිහිටියන් මුණ දී තිබූ දුෂ්කරතා පසුගාමි ආර්ථිකයක් ඇති කිරීමට දායක වී තිබුණා. තරු කතා නැහැ. 2014 තුළ දළ දේශීය ජාතික ආදායමෙන් 70%ක් රාජ්‍ය ණය 2019 වෙනකොට 85% දක්වා වැඩි කර තිබුණේ එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමනාකරණය කිරීමට යයි සාධාරණීය කළ හම්බන්තොට වර දීර්ඝකාලීන බදු ක්‍රමයක් තුළ විකිණීමටත් අමතරවයි. එම වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1200ක මුදලයි එම වරායට ගනු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ. තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබුණේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා. දරු කතානායකතුමනි 2020 සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝකථනය කළේ රට විශාල ණය මුලකට ලී ණය සේවා පැහැරා රටක් වන බවයි. එම පුරෝකථන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 2020 සඳහා ගෙවීමට තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බවද එම ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි. එය ඉටු කර ගැනීමට හැකි වුණේ අනවශ්‍ය ලෙස විදේශ ණය ගැනීම අඩු කිරීම මෙන්ම ආනයන යම්තාක් දුරකට කළමනාකරණයට ගෙන ඇති උත්සාහය වගේම ණය භීතිකාව හුදෙක් මේ රටේ සම්පත් විකිණීමට හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සාධාරණය කිරීමක්ටත් ගත් උපාය මාර්ගයක් බව අප හොඳින්ම වටහාගත් නිසයි. වසර 5ක් කාලය තුළ එකදු විදුලි බල ව්‍යාකෘතියක් වැව් හා ජලාශ ඉදිකිරීමක් ජල සම්පාදන ව්‍යාකෘතියක් දුම්රිය මාර්ගයක් අධිවේගී මාර්ගයක් පාලමක් නාගරික නිවාස ව්‍යාකෘතියක් වරාය නගරය වූ ආර්ථික කලාපයක් දීවර වරායක් වගේ ආයෝජකයකින් නිෂ්පාදිත ධාරිතාවේ වැඩි කිරීමටත් සිදුවී නැහැ. ගම් නගා සිටුවීමට සැලසුම් කළ ගම් පෙරලියෙන් බලසම්පන්න වූ ගමක් දැක ගන්නට නැහැ. දේශීය ගොවින් නිපදවන තේ පොල් රබර් පුරුදු ගම්මිරිස් අපනයන වෙළඳපොළට යොමු කිරීම වෙනුවට ඒවා පිටරටින් ගෙන්වා ප්‍රති අපනයනයකට ප්‍රවේශ වීමේ පැවිලි ශේෂ්ත්‍රයට අහිතකර බලපෑම් ඇති කළා. ඉහළ මැදි ආදායම් රටක් වෙනුවට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක මට්ටමක එක තැන පල්දුබින් පැවතුණා. %6ක පමණ වාර්ෂික වර්ධනය වේගයක් පවත්තා රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂ අඩුවන ප්‍රවණතාවයකට ලක්කර 2019 2.3% අඩුවී තිබුණා. ඒ දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය. කලාපයේ අඩුම ආර්ථික වර්ධනයට අපේ පසුගිය වසර පහ තුළ පත්කිරීමට කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි. ජනගහනයෙන් 40%කට ආසන්න පිරිසක් ඉරිජුවා හා ඒට ආසන්න පිරිසක් ජීවත් වන ග්‍රාමීය ආර්ථිකය ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කළ ආනයන වෙළඳාම් විසින් බල හීන කර ඇති බව නොරහසක්. අපනයනය වෙනුවෙන් ආනයනය වැඩිවනු ආර්ථික වැඩිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිවිපාක වී ඇත්තේ ඩොලර් බිලියන 8ක පමණ වෙළඳාම්යක් තුල හිරවීමයි. පසුගිය පස් අවුරුදු පාලන කාලය තුළ ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මුල්‍ය කළමනා කරන වැඩපිළිවෙල මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රඳ පවතින වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනීය තත්ත්වයකට හේතු බව දැන් පිළිගත යුතුව තිබෙනවා. ගරු කථානායකතුමනි, 20.10 දේශීය රැකියාවලින් ඉපැයූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4000ක වර්ෂය මිලියන 4000 වර්ෂයක් දම් 20.14 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7000ට අප නංවා තිබුණා. එම ශේෂ්ත්‍රයේ විදේශ ආදායම 2019 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6700ක මට්ටමකට අඩු වී තිබුණා. ජාතික ආරක්ෂාව බුද්ධ්‍යංශ දුර්වල වීම තුළ හිසේස වූ පාස්කු ප්‍රහාරය නිසා දසවසරක අකණ්ඩව ප්‍රසාරණය වූ සංචාරක ශේෂ්ත්‍රයේද කඩාවැටීමට ඉඩෑරියා. බදු ක්‍රමය සංකීර්ණ වීම තුළ ජනතාව පිට අධික බදු බරක් පටවා තිබුණා නොව ජාතික ව්‍යාපාර දුර්වල කරන බදු ක්‍රමයක්ද පැවතියා. ණයපොලි අනුපාතය 14% සිට 17%ක් වැනි ඉහළ අගයකට වැඩි විනිමය අනුපාතය ශීඝ්‍ර ලෙස කඩා වැටීමත් තුළ ව්‍යාපාරික පරිසරය අවිනිශ්චිත වී තිබුණා. 20.14 ජාතික ආදායමෙන් 32.3% වූ සමස්ත ආයෝජනය 2019 වන විට 27.4% දක්වා අඩු වී 483,000ක පමණ විරකියාවකට රට පත්වීම අවසාන ප්‍රතිඵලය වීම තුළම අසාර්ථකත්වය මැනවින් පෙනුණා. ගරු කථානායකතුමනි, අභියෝග රසක් මැද වුවත් 20.20 වර්ෂය තුළ අප ඉටු කළ කාර්යභාරය ඉතා විශාලයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වසර ගණනාවක් තුළ රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රමාණය විසඳීමයි. එමෙන්ම අප රටේ දිළිඳුම පවුල් 100,000ක ඉලක්ක කරගෙන රැකියා දීමේ වැඩපිළිවෙලද රටදේද මේ වන විට 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබා දී තිබෙනවා. වසර නිමවීමට පෙර 100,000 ඉලක්කය සම්පූර්ණ කිරීම අපේ අරමුණයි. ගරු කථානායකතුමනි, 17%ක් පැවති වැට් හා ජාතික ගොඩනැගීමේ බද්ද NBT 8%කට අඩු කිරීම රුපියල් මිලියන 25ක පිළිවැටුම කලින් මාසකට රුපියල් මිලියන 1කට පහළ හා සුළුම හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් කිරීම, කෘෂිකර්ම වැවිලි වගාවන් ජල සම්පත් ගොවිපල හා කටයුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම, තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියාව පිපී ආදායම් බදුවලින් නිදහස් කළා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කර වාර්ෂික පොලි අනුපාත 15%ක පමණ මට්ටමකට සිට 5%ේ මට්ටමකට අඩු කිරීම නිසා රටේ ණයපොලි පීඩනය අඩු කිරීමට කටයුතු කළා. පමණක් නොව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබූ රජයා පෞද්ගලික ව්‍යාපාර සඳහා බැංකු මගින් රුපියල් බිලියන 250ක පමණ ණය මුදල් සැපයනු ලැබුවා. අඛණ්ඩව කඩාවැටෙමින් තිබූ විදේශ විනිමය අනුපාතය රුපියල් 185ක මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමටත් ඩොලර් මිලියන 4201ක විදේශ ණය සේවාව 2020 වසර තුල ගෙවා ණය පැහැර හැරීමේ ගණයට රටපත් වීමටත් ඉඩ නොදීමේ අප විසින් ඉටු කළා. වී සඳහා කිලෝවකට රුපියල් 50ක අවමිලක් ලබා දීමට සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ආනයන නතර කිරීම, වී බඩිරු ධාන්‍ය වර්ග අල සහ ලුණු නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ආකර්ෂණීය සහතික මිලක් ඇති කිරීමට අනයන බදු කළමනාකරණය කරනු ලැබුවා. මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ කිලෝමීටර් 10,000ක ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මාර්ග බාධක ඉවත් කිරීම සඳහා ඉදිවන පාලම් ප්‍රමාණය 10,000ක් වන අතර පාලම් 5,000ක් පමණ අවසන් අදීරයට පැමිණ තිබෙනවා. සමට ජලය සැපයුම් යටතේ පානීය ජල සැපයුම් නිවාස 429,000ක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක් ගමකට එක් නිවසක් වැඩසටහන යටතේ ආවරණය වන නිවාස 14,000ක් ඉදිකරමින් පවතින අතර නාගරික නිවාස 100,000ක් ඉලක්ක කරගත් නාගරික සංවර්ධන වැඩපිළිවෙළ තුළ ඉදිවන ප්‍රථම නිවාස 20,000 නිවාස වියක් විදියට ආරම්භ කර තිබෙනවා. ගරු කථානායකතුමනි, ඖෂධ පොහොර හා ඉදිකිරීම් කරුවන්ට නොගොයා තිබූ හිඟමුදල්ද මේ අතුරුම සම්මත ගිණුම් මගින් ගෙවා දැමු අතර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදනද 20/20 විසර්ජන පනතකට ඇතුල් වෙනවා. රාජ්‍ය ව්‍යාපාර පුද්ගලිකරණය වෙනුවට ඒවා ශක්තිමත් කිරීම අප රජයේ දැක්ම. එම ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වෘත්තිමය අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති අතර ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රාග්ධනය සැපීම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය ජාතිය ගුවන් සේවයයි. ඒ ශක්තිමත් කිරීමට 20/13 සිට 5 අවුරුදු කාලයක් තුළ ඩොලර් මිලියන 500ක ප්‍රාග්ධනයක් යෙදීමේ වැඩපිළිවෙල 2015 නතර කිරීමෙන් හා එය පෞද්ගලිකකරණයක් කිරීමට අත් උත්සාහය නිසා එය මුල්ලිමය වශයෙන් දුර්වල වී තිබෙනවා. ඒ සඳහා ප්‍රාග්ධන ධනය මධ්‍යකාලීනව ඩොලර් මිලියන 500ක යෙදවීමට බලාපොරොත්තු වන අතර 20/20 වර්ෂයේදී ඩොලර් මිලියන 150ක් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරම 20/20 විසර්ජන කිටුම්පත් පති දක්වා ඇති වියදම් ශීර්ෂ කීපයක් සංශෝධනය කරන අතර ඒවා මම සභාගත කරනවා. එම වියදම් සංශෝධනය සමග 20/20 විසර්ජන කිටුම්පති සඳහන් ණය ගැනීම 1.180 billion වැඩි යෝජනා කරනවා. 20/20 සඳහා වන අයවැය සාරාංශය හා ණය ගැනීමේ සඳහාද සටහන් මේ සමග සභාගත කරනවා. ඒ අතරම රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පනතේ අඩංගු අපකර සීමාව 15% දක්වා සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, අප රජයේ අයවැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික වෙනස් කිරීමයි. අප රටේ ආර්ථික සංවර්ධන ස්වාධීනත්වය ඇති කිරීමට මෙම ගමන් මගින් ඉවත් වීම අත්‍යවශ්‍යම කළ යුතුව තිබෙනවා. දැනට පවත්නා 10%කට ආසන් ආදායම් වියදම් හා පරතරය 20/25 4%කට අඩු කිරීමට වගේම සමස්ත ණය 75%කට ඉදිරි වස 4 තුළ අඩු කිරීම අපගේ රජයේ මුල්‍ය වගකීමයි. අප නැයන මෙන්ම අපටම නිපදවාගත හැකි ආනයනයන් අවම වන නිෂ්පාදීන ආර්ථිකයක් ගැන විශ්වාසය තැබීම ජාතික ප්‍රමුඛතා දී තිබෙනවා. ඇඟලුම් හා තේමත පමණක් හොඳා පවතින අපනයන ආර්ථිකය විධාකරණ කර නොකර අපනයනය මෙම දෙගුණයක් ආනයනය කරමින් දේශීය සම්පත් හා අමුද්‍රව්‍යන්ට එකතු කර නොකර වෙළඳ සාර්ථකයක් සිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ නැහැ. කෘෂි ධීවර හා පසු සම්පත් වලින් ආහාර සුරක්ෂිතාවය හා කෘෂිකර්මාධිකරණයක් හා ඒ වටා ගොඩනැගිය යුතු සේවාවන් මතු නොකර ආනයනය මත ගොඩනැගුණු පාරිභෝගිකයන් හා කාර්මිකකරණය තුළින් ජනතා අභිලාෂයන් ඉටුවන සංවර්ධනයක් ඇතිවන්නේද නැහැ. ඍණ ආර්ථිකය ධනාත්මකව 6% ඉහළ වර්ධනය වේගයකට ලංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව හා එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පත්කම තුරන් කරගත ගත යුතු වෙනවා. ඒ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම බව මාමේ මෙම සභාවට මතක් කර දෙනවා. 2020 නොවැම්බර් මාස 10 මා මෙම ගරුතර සභාවට ඉදිරිපත් කරන ලබන 2020 අයවැය කතාව මගින් සෞභාග්‍ය දැක්ම තුළින් අපේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරනවා.
ඕමි ස්තුතියි.